හොඳයි දුවේ පුතේ, අපි දැන් ආයෙත් සූදානම් වෙමු නේද ඊළඟ කොටසට යන්න? ඔව්, අපි මේ දක්වා කතා කළා නයනා ගුරුතුමිය ජනමාධ්‍ය හිමිකාරීත්වයේ පැතිකඩ දෙකක් ගැන. මුලින් මාධ්‍ය අධ්‍යයනය කරා පුවත්පත් ගැන, ඊළඟට ගුවන්විදුලි මාධ්‍ය හිමිකාරීත්වය ගැන කතා කරා. අපි දැන් බලමු එහෙමනම් රූපවාහිනී මාධ්‍ය හිමිකම මොන වගේද කියලා. ඔයාලගෙන් මං ඇහුවොත් ඔයාලා කැමතිම ජනමාධ්‍ය මොකද්ද කියලා? ඔව්, මං දන්නවා වැඩි දෙනෙක් කැමති රූපවාහිනී මාධ්‍යට කියලා. මම හරි නේද? එහෙනම් අපි බලමු මේ රූපවාහිනී මාධ්‍ය කොයි විදිහටද විකාශනය වුණේ කියලා. ටෙලිවිෂන් කියන වචනේ තමයි අපි භාවිතා කරන්නේ රූපවාහිනිය කියන වචනයට. ඉතින් මේ වචනේ ආවේ 20 වන සියවසේ මැද භාගයේදී. ටෙලි කියන ග්‍රීක වචනයත් විෂන් කියන ලතින් වචනයත් එකතු වෙලා තමයි මේ ටෙලිවිෂන් කියන වචනය නිර්මාණය වෙලා තියෙන්නේ. ටෙලි කියන එකෙන් දුරස්ත නැත්නම් දිගු කියන අදහසත්, විෂන් කියන එකෙන් දැක්ම, එහෙම නැත්නම් දෘෂ්ටිය කියන අදහසත් සහිතව තමයි දුරස්ත දැක්ම රූපවාහිනිය තුළින් සිදුවන බව වචනාර්ථයෙන් දැක්වෙනවා. ඒතර ගුවන්විදුලි මාධ්‍ය නිර්මාණය කරගන්න අවස්ථාවේ වගේම රූපවාහිනිය තාක්ෂණය සම්බන්ධයෙන්ත් අත්හදා බැලීම් කීපයක්ම සිද්ධ වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට 1926 ජනවාරි 28 වෙනිදා සාර්ථක රූපවාහිනී විකාශයක් ජෝන් ලොගී බෙයාඩ් මහත්මයාට ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. එතකොට ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍ය, ඊළඟට ගුවන්විදුලි මාධ්‍ය ආරම්භය අපි දැක්ක නේද දුවේ පුතේ, රාජ්‍ය හිමිකාරීත්වයේ යටතේ තමයි ආරම්භ වුණේ. නමුත් රූපවාහිනී ආරම්භය සිද්ධ වෙන්නේ ඊට වඩා වෙනස් විදිහකට. ඒ කියන්නේ පෞද්ගලික හිමිකාරීත්වයේ යටතේ තමයි අපි දකින්නේ රූපවාහිනී ආරම්භ වෙනවා. ඒක පළවෙනි අවස්ථාව අපි බලමු ලංකාවේ ෂාන් වික්‍රමසිංහ මහත්මයාත්, ඊළඟට අනිල් විජේවර්ධන මහත්මයාත්, බොබි ක්‍රිස්ට් කියන මහත්මයාත් එකතු වෙලා ඉල්ලීම් කරනවා රූපවාහිනී ආරම්භ කරන්න අවස්ථාව දෙන්න කියලා. ඒ අනුව 1979 අප්‍රේල් 13 වෙනිදා නොබැඳි ජාතීන්ගේ සමුළුව පවත්වපු දිනවල කොළඹ නගරයේ සැතපුම් 10ක් දුරට අත්හදා බැලීමේ විකාශයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. මේක තමයි ස්වාධීන රූපවාහිනී සේවය. නමුත් ගිවිසුම්ගත කරුණු උල්ලංඝනය වුණා කියලා 1979 වර්ෂයේම ජූනි 5 වෙනිදා අංක 19 අංක 39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ස්වාධීන රූපවාහිනිය රජයට පවරා ගැනීම සිද්ධ වෙනවා. එතකොට අපි දැක්කා පෞද්ගලික හිමිකාරීත්වයේ යටතේ ආරම්භ වුණත් කෙටි කාලයකින්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය රජයේ මාධ්‍යයක් බවට පත් වෙනවා. ඊළඟට ලංකාවේ දෙවැනි රූපවාහිනී නාලිකාව වෙන්නේ මොකද්ද පුතේ? ඔව්, ඒ තමයි ජාතික රූපවාහිනී. ඔයාලා දන්නවද පුතේ මේ ජාතික රූපවාහිනිය හඳුන්වා දෙන්න, එහෙම නැත්නම් අපේ රටේ ස්ථාපිත කරන්න අපට අනුග්‍රහය දැක්වේ කවුද කියලා? ඒ තමයි ජපාන් රජය. ලංකාවත් ජපාන් රජයත් අතර තිබිච්ච මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන් අපට පරිත්‍යාග කරනවා මේ තාක්ෂණික උපකරණ. ඒ අනුව 1980 ඔක්තෝබර් මාසේ ඉඳලා ජාතික රූපවාහිනිය අත්හදා බැලීමේ විකාශනය ආරම්භ වෙනවා. නිල වශයෙන් ජාතික රූපවාහිනිය ආරම්භ වෙන්නේ 1982 පෙබරවාරි මාසේ 15 වෙනිදා. එතකොට අපි මේ දැක්ක පළවෙනි රජයේ නාලිකා දෙක 1990 දශකයේ වෙනකම්ම ලංකාවේ රූපවාහිනී නාලිකා විදිහට පවතිනවා. 1992 පස්සේ තමයි දුවේ පුතේ ලංකාවේ පෞද්ගලික රූපවාහිනී නාලිකා ආරම්භ වෙනවා දකින්නේ. ඒ අනුව 1992 දී MTV නාලිකාව ආරම්භ වෙනවා මහරාජා සමාගම යටතේ. ඊට පස්සේ ඒ ආයතනයේ විසින්ම සිරස TV, ඊළඟට ශක්ති TV වගේ නාලිකා ආරම්භ කරනවා. ඊළඟට 1993 පස්සේ ලංකාවේ පළවෙනි නාලිකාව ආරම්භ කරන්න දායක වුණු ෂාන් වික්‍රමසිංහ මහත්මයාම පටන් ගන්නවා තවත් නාලිකාවක්. ඒ තමයි ටෙල් ෂාන්, එහෙම නැත්නම් TNL නාලිකා. ඊට පස්සේ 1993 දී කොලම්බෝ කමියුනිකේෂන් කියන ආයතනයේ බලපත්‍ර යටතේ ETV කියන ආයතනයත් ආරම්භ වෙනවා. ඊට අමතරව 1997 වෙනකොට ස්වර්ණවාහිනී නාලිකාව, ඒ වගේම ජාතික රූපවාහිනී දෙවැනි නාලිකාව උන අයු නාලිකාවත් ලංකාවේ ආරම්භ වෙනවා. ඊළඟට 2001 වර්ෂයේදී අපි දකිනවා ටීවී ලංකා කියලා චන්ද්‍රිකා රූපවාහිනී තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන තවත් නාලිකාවක් ආරම්භ වෙනවා. ඊළඟට දෙරණ ටීවී, මැක්ස් ටීවී, සියත ටීවී, බෞද්ධයා වගේ රූපවාහිනී නාලිකා රසක්ම ලංකාවේ ආරම්භ වෙනවා. එතකොට මේ විදිහට අපිට පැහැදිලි වෙනවා රූපවාහිනී ආයතන රාජ්‍ය, ඒ වගේම මහජන සංවිධානවලට වගේම ව්‍යාපාරික ආයතනවලටත් හිමි වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු දුවේ පුතේ, අපි කලින් කතා කරපු තොරතුරු ඇසුරු කරගෙන කොහොමද ලංකාවේ රාජ්‍ය හිමිකම යටතේ ජනමාධ්‍යන් විකාශනය වුණේ කියලා. එතකොට අපි මුලින්ම බලමු පුවත්පත් ආයතන මොනවද රජයට හිමි වෙන. සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, එහෙමත් නැත්නම් ලේක් හවුස් ආයතනය කියන්නේ රජයට පවරාගත් කොටස් හිමි සමාගම. ඊළඟට කියන්න බලන්න ගුවන්විදුලි මොනවද කියලා. ඔව්, ගුවන්විදුලි ආයතන තමයි ශ්‍රී ලංකා රජයට අයිති වෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ පවතින නාලිකා. ඒතර මේක පාර්ලිමේන්තු පනතකින් සම්මත වෙච්ච රාජ්‍ය සංස්ථාවක්. ඊළඟට ලක්කන ගුවන්විදුලි සේවයත් අයිති වෙන්නේ රජයට. මේක දැන් හඳුන්වන්නේ නම් ITN නාලිකාව කියලා. මේ ආයතනයේ රජයේ පවරගත්ත කොටස් හිමි සමාගම. ඊළඟට දුවේ පුතේ, වාරට මතකද රජයට අයිති වුණ රූපවාහිනී නාලිකා මොනවද කියලා? ඔව්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව යටතේ පවතින රූපවාහිනී නාලිකා අයිති වෙන්නේ රජයට. එතකොට ගුවන්විදුලි සංස්ථාව වගේම මේකත් රාජ්‍ය සංස්ථාවක්. අනිත් එක තමයි ස්වාධීන රූපවාහිනී සේවය. මේක රජයට කොටස් හිමි සමාගම. හොඳයි දුවේ පුතේ, දැන් අපි බලමු මේ ජනමාධ්‍ය හිමිකමේ ස්වභාවය දැන් අපි සාකච්ඡා කරා. ඊළඟට අපි බලන්න යන්නේ ජනමාධ්‍ය ආයතනයක අභ්‍යන්තර ව්‍යුහය කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා. එතකොට අපි ඉස්සෙල්ලා කිව්වා මතකද රජයට හිමි ජනමාධ්‍ය ආයතන ගැන කියනකොට ක්‍රම දෙකකට. එකක් තමයි සංස්ථාව, අනිත් ඒවා සමාගම්. ඒත් මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස කියලා අපි දැන් බලමු. ඒ එකක් අපි කිව්වා මතකද සංස්ථාව ගැන. සංස්ථාවක් කියලා කියන්නේ ඇත්තටම පාර්ලිමේන්තු පනතකින් සංස්ථාවක් හැටියට ස්ථාපිත කරනවා. එතකොට ඒකේ සීමා සහිත පෞද්ගලික සමාගමක හරි, ඊළඟට එහෙමත් නැත්නම් මේ කියපු සංස්ථාවක හරි ප්‍රතිපත්තිමය තීරණ ගන්න ඒකේ ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලය විසින්. ප්‍රධානියා වෙන්නේ කවුද? සභාපතිතුමා. අනෙක් සමාජිකව තමයි අධ්‍යක්ෂවරු හැටියට පත් වෙන්නේ. එතකොට රජයට හිමි සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය හා සභාපති පත් කරන්නේ රජය විසින්. පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය හා සභාපති පත් කරන්නේ ඒ සමාගමේම කොටස් කරුවෝ එකතු වෙලා. ඊළඟට සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණ ගන්නවා. ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ ජනමාධ්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට. ඊළඟට ව්‍යාපාර ආයතනයේ මෙම් ආද්‍ය ව්‍යාපාරයේ අභිමතයේ පරිදි ඒ ප්‍රධාන විධායක නිලධාරියාගේ තනතුරු නාමය හැබැයි පුතේ වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් පෞද්ගලික සමාගම්වල සාමාන්‍ය අධිකාරිකයන් නමිනුත් ඉන්නවා. ඊළඟට කළමනාකරණ අධ්‍යක්ෂ කියන නමිනුත් මේ තනතුර භාවිත කරනවා. එතකොට අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙකු හෝ සභාපති හෝ ප්‍රධාන විධායක විදිහට පත් කරන අවස්ථාත් අපි දැකලා තියෙනවා. ඒත් මේ වගේ අවස්ථාවල ප්‍රතිපත්ති සම්පාදනයත් කළමනාකරණයත් කියන දෙකම කොටස් හිමිකම දරන්නන් අතර පත් වෙනවා. එතකොට මාධ්‍ය ආයතනයේ හිමිකරුවන් මේ මාධ්‍ය ප්‍රධාන විධායක හැටියට පත් කරන කෙනා තමයි මේ ප්‍රතිපත්ති මාධ්‍ය කරුවන් ලවා කරවන්නේ. පැහැදිලිද පුතේ? ඊළඟට අපි සාකච්ඡා කරන්න යන්නේ මේ මාධ්‍ය ආයතනයක අපි ඔය කතා කරපු තනතුරු නාම, එහෙම නැත්නම් ඒ සියලුම තනතුරු කොහොමද සංවිධානය වෙන්නේ කියලා. අපි ඒකට කියනවා මාධ්‍ය ආයතනයේ සර්ව සංවිධාන සටහන කියලා. එතකොට අපි බලමු මාධ්‍ය ආයතනයක ඉහළ සිට පහළට සංවිධාන සටහන පිළිගස්වන්නේ කොහොමද කියලා. ඔයාලගේ පෙළපොතෙත් මේක සඳහන් වෙනවා දුවේ පුතේ. අපි කියමු බලන්න. ඉහළින්ම ඉන්න කෙනා කවුද? සභාපතිතුමා. එතකොට මේ සභාපතිතුමා යටතේ ඉන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය. සමහර වෙලාවට අපි ඉස්සෙල්ලා කිව්වා වගේ සභාපතිපත් වෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අතර කෙනෙක්. නමුත් එයා තමයි ආයතනයේ ඉහළින්ම ඉන්න කෙනා. ඊළඟට අධ්‍යක්ෂ මණ්ඩලයේ යටතේ ඉන්නවා ප්‍රධාන විධායක නිලධාරියා. එතකොට මේ ප්‍රධාන විධායක නිලධාරියත් මං කිව්වා අධ්‍යක්ෂ මණ්ඩලය අතුරෙන් කෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ ප්‍රධාන විධායක නිලධාරියා යටතේ තමා මාධ්‍යවේදීන් කටයුතු කරන්නේ. එතකොට සමහර ආයතනවල පුතේ මේ ප්‍රධාන විධායකයා යටතේ විවිධ අංශ තනතුරු නිර්මාණය වෙනවා. ඒ වගේම මාධ්‍ය කටයුතු ක්‍රියාත්මක වෙන ආකාරය අනුව වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කියනවා නම් කිසියම් පුවත්පත් ආයතනයක පුවත්පත් ගණනාවක් ප්‍රකාශයට පත් කරනු ලබනවා නම් ඒ සියලු සංස්කාරක කර්තෘන්ට ඉහළින් පරිපාලන සංස්කාරක කර්තෘ කෙනෙක් ඉන්න පුළුවන්. ඒ ඒ පුවත්පතට ප්‍රධාන සංස්කාරක කර්තෘ ඉන්නේ ඊට පස්සේ. එතකොට ආයතනයෙන් ආයතනයට මේ තනතුරු වල ස්වභාවයන් වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි මේ හඳුනාගත්ත කරුණු ඇසුරෙන් ඊළඟට අපි බලමු දුවේ පුතේ එකිනෙක ජනමාධ්‍ය ආයතනවල අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා. ඒ කියන්නේ අපි දැන් කතා කරන්නේ ප්‍රධාන ජනමාධ්‍ය තුනක් ගැන. මේ ජනමාධ්‍ය තුන මොනවද? පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනිය. හැබැයි මේ තුන එකම විදිහ නෙවෙයි. ඒ වගේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඒ ක්‍රියාකාරකම් සඳහා වෙන වෙනම තනතුරු වෘතීන් සූදානම් වෙන්න ඕන. ඒ හින්දා අපි වෙන වෙනම බලමු මේ ආයතනවල අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා. මුලින්ම අපි බලමු දුවේ පුතේ පුවත්පත් ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන. පුවත්පත් ආයතනය කියන්නේ මොන මාධ්‍යයක්ද? ඒක මුද්‍රිත ජනමාධ්‍යයක්. ඉහළින්ම දකින තනතුර තමයි ප්‍රධාන කර්තෘ තනතුර. එතකොට පුවත්පතක ප්‍රධාන මාධ්‍යවේදියා තමයි මේ ප්‍රධාන කර්තෘ වෙන්නේ. එතකොට පුවත්පතේ අන්තර්ගතය ඊළඟට ව්‍යූහය පිළිබඳව සමස්ත වගකීම තියෙන මේ ප්‍රධාන කර්තෘවරයාට. ඊළඟට පුවත්පතක සංස්කාරක වැකිය. එහෙම නැත්නම් අපි කතු වැකිය කියන්නේ. මේක ලියන්නේ ඒක ලිවීමේ වගකීම තියෙන ප්‍රධාන කර්තෘට. ඊළඟට පුවත්පත සංස්කරණය කිරීමේ කාර්ය සාමූහික කාර්යයක්. ඒක තනි පුද්ගලයෙගේ වැඩක් නෙවෙයි. නමුත් ඒ පිළිබඳ අවසානයේදී සමස්ත වගකීම දරන්නේ මේ ප්‍රධාන කර්තෘවරයා. විශේෂයෙන්ම නඩු කටයුතු වලදී මේ නෛතික වගකීම ඉතාම වැදගත්. ඊළඟට ප්‍රධාන කර්තෘගේ කාර්ය. ඊට පහළ තනතුරු දරන මාධ්‍යවේදීන් වෙත බෙදලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා යටතේ ඊළඟට ඉන්න කෙනා කවුද? නියෝජ්‍ය කර්තෘ. නියෝජ්‍ය කර්තෘ කියන්නේ ප්‍රධානියා නොමැති විටක ඒ වෙනුවෙන් කටයුතු කරන්න තමයි නියෝජ්‍ය කර්තෘ කෙනෙක් පත් කරන්නේ. ඒ වගේම සියලු මාධ්‍ය කටයුතු පිළිබඳ විපරමින් කටයුතු කරන්නේ නියෝජ්‍ය කර්තෘවරයා. ඒ කියන්නේ ප්‍රධාන කර්තෘවරයාට සහාය ලබා දෙන්නේ නියෝජ්‍ය කර්තෘ. ඊළඟට අපි බලමු තවත් අංශයක්. ඒ තමයි දුවේ පුතේ ප්‍රවෘත්ති අංශය. අපි දන්නවා පුවත්පතක වැදගත්ම කාර්යභාරයක් ඉටු කරන අංශය තමයි ප්‍රවෘත්ති අංශය කියලා කියන්නේ. එතන අපි මේක කොටස් දෙකකින් කතා කරනවා. දේශීය පුවත්, ඒ වගේම විදේශීය පුවත්. එතකොට මේ කොටස් දෙකේම විශාලයි නම් කාර්යභාරය අපේ සමහර පුවත්පත් ආයතනවල මහා පරිමාණ පුවත්පත් ආයතනවල අපි මේක දකිනවා වෙන වෙනම ප්‍රවෘත්ති සංස්කාරක කර්තෘ කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ දේශීය ප්‍රවෘත්ති සංස්කාරක කර්තෘ සහ විදේශීය ප්‍රවෘත්ති සංස්කාරක කර්තෘ විදිහට. එතකොට දේශීය පුවත් ගොඩක් වෙලාවට අපිට ලැබෙන්නේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති විදිහට. එතකොට මේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති ලබා දෙන්නේ කවුද? ස්ථිර තනතුරු දරන වාර්තාකරුවනුත් ලබා දෙනවා. ඒ අය කවුද? මාණ්ඩලික වාර්තාකරුවෝ හැටියට. ඊළඟට තමන්ගේ ප්‍රදේශයේ ඉඳලම ප්‍රවෘත්ති වෙන වාර්තාකරුවෝත් ඉන්නවා.